ගරු හර්ෂණ නානායක්කාර ඇමතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි නියෝජ්‍ය තර්ක සභාවක් සභාපතිතුමියනි. මා දීර්ඝ වශයෙන් කරුණු දක්වන්නේ නැහැ. මා විනාඩි 10 ගන්නෙත් නැහැ. මොකද මේ වෙනකොට අපිට මේ සම්බන්ධයෙන් ඡන්දයකට යන්න තිබෙනවා. මාත් වෙන කරුණු දක්වුවා. සමහර ගරු මන්ත්‍රීවරුන් මේ විවාදිත අදහස් දක්වා පාස්කු ප්‍රහාරය ගැන. ඒ කියන්නේ මේ විවාද වෙන්නේ මොකද්ද කියලත් ලොකු අවබෝධයක් නැහැ. මොකද පාස්කු ප්‍රහාරය දින ඊට පස්සේ අද දිනේ තියෙන මේ වෙනස් විවාදයක් තිබෙන්නේ. කෙසේ වූ වේවා ගරු සභාපතිතුමනි, අද දිනේදී යුද හමුදා පනත යටතේ නියෝග 2023/17 දින ඉදිරිපත් කළද අනුමත කිරීම අද සිදු කළ යුතුව තිබෙනවා. ඒ වගේම නාවික හමුදා පනත යටතේ නියෝග අනුමත කිරීමට අද දින මෙම විවාදයක ඇඳවා තිබෙනවා. ඒ වගේම ගුවන් හමුදා පනත යටතේ නියෝග අනුමත කිරීම සඳහා මහජන ආරක්ෂක ආඥා පරිදි දෙවෙනි වගන්ති යටතේ ජනාධිපතිරයා විසින් ඉහත කී ආඥා පරිදි දෙවන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරන ලද ප්‍රකාශන අනුමත කළ යුතුව තිබෙනවා. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය අනුමත කිරීමට තිබෙනවා. ඒ සඳහා කැඳවන ලද විවාදයේදී තමයි මේ කරුණු දැක්වීම ඉතා කෙටියෙන් මම මෙම සභාවට ඉදිරිපත් කරන්නේ. ගරු සභාපතිතුමියනි, අපි මුලින්ම ගත්තත් ඉස්සෙල්ලම මේ හදිසි අවස්ථා රෙගුලාසි, එහෙම නැත්නම් මහජන ආඥා පරිදි රෙගුලාසි ඉස්සෙල්ලම දිට්වා සුලි කරාටුවෙන් පසුව අපිසින් ඉදිරිපත් කරනු ලබනවා. ඒවා එසේ ඉදිරිපත් කරනු ලැබුවේ ඒ මොහොත වන විට තිබුණු තත්ත්වයන් යටතේ ජනාධිපතිවරයාට, බලයලත් අමාත්‍යවරුන්ට, අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජෙනරාල්වරයාට සහ අනිකුත් නම් කරලා නිලධාරීන්ට තාවකාලිකව බලතල ලබා දීමක්, රාජ්‍ය ආයතන හා සේවා සපයන්නන්ට නියෝග නිකුත් කිරීමේ බලය, අවශ්‍ය සහයෝගීතාවය සහ තොරතුරු ලබා දීම, ඉන්ධන ආහාර විදුලිය වැනි ජලය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් හදිසි අවස්ථා තත්ත්වයේ ක්‍රියාත්මක කරන කාලය තුළ බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට. ඒ වගේම ඒ වඩාත්ම වැදගත් අංගයේ වූ අත්‍යවශ්‍ය සේවා කොමසාරි ජෙනරාල්වරයා මේ නිශ්චිත මොහොතේදී අප ඇයි නැවත එය දිගුවක් ඉල්ලන්නේ? මක් නිසාද? අපේ ආනන්ද විජේපාල ඇමතුමාත් කිව්වා, අපි රටක් වශයෙන් ඉතාම සාර්ථක ලෙස දිට්වා ආපදා තත්ත්වයෙන් ආණ්ඩුව එළියට එන්න සමත් වුණා. රටත් සමග අපි එකට එළියට ආවා. ඒමේදී සම්පත් බෙදා හැරීමේදී, ජනතාවට උදව් සැපීමේදී මෙම මහජන අත්‍යවශ්‍ය පනත යටතේ රෙගුලාසි අපට වැදගත් වුණා. නමුත් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල යම් සෙනගවල් සිටිනවා. ඔවුන්ට සහන සපයන්නට ඕන, ගෙවල් හැදීම් සිද්ධ වෙනවා, ඒවා කරන්නට ඕන. ඒ නිසා තවත් කාලයකට මෙසේ මෙම හදිසි අවස්ථා රෙගුලාසි මහජන ආරක්ෂක පනත යටතේ දික් කිරීමට තමයි අනුමැතිය හොයන්නේ. එතන ගොඩක් වෙලාවට අද මේ වෙනකොට ඡන්දෙකුත් ඉල්ලන්නේ ඇයි? මොකද මීට කලින් මහජන ආරක්ෂා පනත විධිවිධාන හදිසි නීති තත්ත්වයන් පාවිච්චි කරේම මට ඇහුණ මේ ගරු මන්ත්‍රීවරයෙක් කියනවා, ජනතාව මර්ධනය කරන්න, ජනතාව පාලනය කරන්න, ඔවුන්ගේ භාෂාවේ නිදහස විනාශ කරන්න. නමුත් ඒ රෙගුලාසිම අපේ රජය පාවිච්චි කරලා තියෙන්නේ ජනතාව උදව් කරන්න, සහන සපයන්න. මොකද අපි කලින් හිටපු ආණ්ඩු නෙමෙයි. ඒ නිසා මම නම් හිතන්නේ මේවට ඩිවිෂන් එකක් ඇඳවන්න අවශ්‍යත් නැහැ. නමුත් ඒක උන්ගේ අයිතිය. අපි ගරු සභාපතිතුමනි, ෆ්‍රීඩම් ඔෆ් ද වර්ල්ඩ් 2026 වාර්තාව ඔවුන් එළි දක්වලා තිබෙනවා. එහිදී ඔවුන් බලනවා ගෝලීය වශයෙන් දේශපාලන අයිතිවාසිකම් සිවිල් නිදහස් සම්බන්ධයෙන්, භාෂාවේ නිදහස, මාධ්‍ය නිදහස, මේ සියල්ල සම්බන්ධයෙන්ම බලලා කියනවා 2024ට සාපේක්ෂව 2025දී ලකුණු 5ක කැපී පෙනෙන වර්ධනයක් ශ්‍රී ලංකාව අත්පත් කරගන්න සමත් වෙනවා. ඔවුන් කියනවා අවුරුදු 20ක් එක දිගටම ගෝලීය නිදහස්, ගෝලීය භාෂා නිදහස්, මානව නිදහස් උල්ලංඝනය වන අවස්ථාවකදී ලංකාව අපි ඒ දර්ශකයේ ඉහළට යනවා මිනිසුන්ගේ භාෂා අදහස් ඉදිරිපත් කිරීම අතින්. ඒක පෙන්නුම් කරන්නේ ඇයි? ඒක පෙන්නුම් කරන්නේ අපේ ආණ්ඩුව මානව හිමිකම් වලට, නීතිය විධානයේ ආධිපත්‍යයට දීලා තියෙන මුල් තැන.
ඕඩර් ප්ලීස්. කතානායකතුමා මුලසුන බාර ගන්නවා.
ඒ අනුව 2024 ජනාධිපතිවරණයේදී තිබුණු විනිවිදභාවය ප්‍රචණ්ඩ ක්‍රියා අවමවීම දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ගෙන ඇති පියවර ඒ වගේම ජාතික හා ආගමික ප්‍රවර්ධන සඳහා සංහිඳියාව සඳහා ගෙන ඇති පියවර මේ සියල්ල මගින් ග්ලෝබල් ෆ්‍රීඩම් ඉන්ඩෙක්ස් එකේ අපි තැන් පහකට එනවා ඒ කියන්නේ අපේ රජය මේ හදිසි අවස්ථා රෙගුලාසි ගෙනාවට මේ කිසිදු නිදහසකට හානි වෙන ආකාරයට අපි ගෙනාවේ නැහැ ඒ වගේම දැනට තවමත් හදිසි තත්වයක් යම් ප්‍රමාණයකට තියෙනවා දිට්ටුවකට අමතරව ගෝලීය වශයෙන් අපි දන්නවා ඉරානය සහ ඇමරිකාව අතර ඇති වූ ගැටුමෙන් ලෝකයේ සැපයුම් ජාලයට ලොකු බලපෑම ඇති කරලා තිබෙනවා ඒ වගේම ඉන්ධන මිල ගෑස් මිල මේ සියල්ලම වැඩි වෙලා තිබෙනවා ගෝලීය වශයෙන් හැම රටකම අර්බුදකාරී තත්වයකට මුහුණ දීලා තිබෙනවා ඒ අර්බුදකාරී තත්ත්වය ඉදිරියේදී කෙසේ වර්ධනය වේද කියන අපට හැකියාවක් නැහැ මොකද මේ අවස්ථාවේදී සීස්ෆයර් එකක් සටන් විරාමයක් තිබුණත් ඒ ඉතාම බින්දෙන සුළු ෆ්‍රජයිල් මට්ටමක තිබෙන්නේ මක් නිසාද ඒ සීස්ෆයර් එක ඇනවුස් කිරීමෙන් පසුවත් යම් ප්‍රහාරයන් සිද්ධ වෙලා තිබෙනවා යම් තර්ජනාත්මක දේවල් සිද්ධ වෙනවා ඒ නිසා ඉදිරියේදී එන තත්ත්වයන් සියල්ලට මුහුණ දෙමින් යන්නට ඕන අපි වෙනත් ආණ්ඩුවක නෙමෙයි අපිට කම්පනයක් තියෙනවා අපි ජනතාවට ගෑස් මිල වැඩිවීම දරා ගන්නට අපහසුතාවයක් තිබෙනවා මේ ඉන්ධන මිල දරන්න අපහසුතාවයක් තිබෙනවා නමුත් මේ සියල්ලම සිද්ධ වෙන්නේ ගෝලීයව වෙන නිසා අපිට රජයක් වශයෙන් කරන්න පුළුවන් වෙන්නේ ඉතාම සැලසුම් සහගතව ජනතාවට එන පීඩාව අවම කිරීම සඳහා වැඩ කටයුතු කිරීම ඔබලා දන්නවා දිත්වාසුලි කුණාටුව වෙච්ච වෙලාවෙත් අපි බිලියන 500ක් වැය කළා ඔවුන්ට සහන දුන්නා දිත්වාසුලි කුණාටුවේ පසුව ඓතිහාසිකවම කිසිම රජයක් ඒ ආකාරයට වන්දි ඒතරම් ක්‍රමවත්ව ගෙව්වේ නැහැ ගෙවල් හදාගන්න ලක්ෂ 50ක් ඉඩමක් ඕන ලක්ෂ 50ක් මිය ගිය අයට ලක්ෂ 10ක නාදී වශයෙන් බදු මුදල් එකතු කළා අපි ඒ දේ සිද්ධ කළා ජනතාවට දෙන්න පුළුවන් උපරිම සහන ටික දුන්නා ඒකත්පත් මුදල් අච්චු ගහලා හෝ එහෙම නයාරං කරා නෙමෙයි ඉතින් මේ නිශ්චිත මොහොතේත් බිලියන 100ක් ගරු ජනාධිපතිතුමා විසින් ජනතාවට ඒ කියන්නේ ඉලක්කගතව හැමෝටම නෙමෙයි ඉලක්කගතව ජනතාවට සහනයක් දෙන්න බිලියන 100ක පැකේජයක් අනුමත කරලා තිබෙනවා ඉන්ධන මිල ඉහළ යාමත් පවතින වියල කාලිකුරුක තත්ත්වයක් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාරයේ දිය වෙනුවෙන් දැරීමට සිදු වන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයන් හට සහනයක් ලබා දීමට හැකිවන පරිදි අදාළ අමතර පිරිවැය මා සුරක්කාලයක් රජය විසින් දරනවා. ඒ කියන්නේ මොකක්ද? අපි මේ හැන හැම බරම මිනිස්සුපත පටවනවා නෙමෙයි. ඒකෙන් කොටහක් රජය බාර ගන්නවා. ඒකට තමයි ඒ බිලියන 100 වෙන් කරුණු ලැබුවේ. ඒ වගේම අපි දන්නවා ඉලක්කගත ප්‍රජාවන් අතරින් දීවර කර්මාන්තයේ යෙදෙන එක් දිනේ දීවර යාත්‍රාවක් වෙනුවෙන් දිනකට ඉන්ධන ලීටර 25ක් බැගින් මාසකට උපරිම දින 25ක් දක්වා ඉන්ධන ලීටරයකට රුපියල් 50ක් බැගින් දු සහන ආධාරයක් මාස තුන කාලයක් ලබා දෙනවා. ඉදිරි මාස තුන තුළ දීවර කර්මාන්තයේ යෙදෙන බහුදින දීවර යාත්‍රාවක් සඳහා රුපියල් 150,000ක එකවර ගෙවුණු ලබන දීවනාවක් ලබා දෙනවා. මේ සියල්ලම අපේ ජනාධිපතිවරයා විසින් ජනතාවට ගෝලීය සැපයුම් ජාලය අඩාලු වීම නිසා ඇති වෙන ප්‍රශ්න වලට මුහුණ දීම පිණිස ජනතාවට සහන දෙනවා. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම කියනොත් දැන් හරි මිදුලට පිටර ලීටරයක් විකුණන රුපියල් 625ට වඩා වැඩි. ඩීසල් ලීටරයක් විකුණන රුපියල් 600ට වඩා වැඩි. නමුත් අප විසින් එහි රජය විසින් යම් කොටසක් දරාගෙන මේ ගණන් වලට මේක ලබා දෙනවා. ඒ වගේම පොහොර සහනාධාරී ඉහළ නංගල තිබෙනවා. දැනට හෙක්ටයාරයකට රුපියල් 25,000ක් වශයෙන් ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 30,000ක් කුඹුර වල වගා කරලා ලබන අතිරේක බෝක සදා දැනට ලබා දෙන හෙක්ටයාරයකට රුපියල් 15,000ක් පොහොර සහනාධාරය යලකන්නේ සදා රුපියල් 18,000 දක්වා ඉහළ නංවලා තිබෙනවා. ඒ වගේම අශ්වශෝ ප්‍රතිලාභී කණ්ඩායම් සදා රුපියල් 7,500ක් මුදලක් අන්ත දිලිඳු කාණ්ඩයේ පවුලක් වෙත ලබා දෙනවා. මෙම 2026 අප්‍රේල් මාසය සඳහා රුපියල් 5000ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබා දෙනවා. රුපියල් 2500ක මුදලක් සංක්‍රාන්ති පවුලක් වෙත ලබා දෙනවා. මේ ඇවිල්ලා අප්‍රේල් මාසයේ 23 දිනේ ඒවා මොකද අපි ඉලක්කගතව මේවා අදාර දාවා දෙනවා. මිනිස්සුන්ට උදව් කරනවා කියනකොටත් කෑ ගහන්න ඇඹරන විපක්ෂයක් නම් ඉන්නේ ආයි කවර කතාවද එහෙම රටකට. කෙසේ හෝ වේවා මා මේ පෙන්නුම් කරේ ගෝලීයව තියෙන ගැටලුවකට අපි මුහුණ දීමේදී මොකද ඉස්සර මේ රටේ තෙල් අර්බුදයක් මතුවෙන්නේ අපි භාණ්ඩාගාරය සුද්ධ කරපු හින්දා නෙමෙයි අරේ යුද්ධ නිසා 2022 පෝලිං ආව ගෝඨාභය ගහලේ මොකද භාණ්ඩාගාරය සුද්ධයි නැව්වාවට ගෙවන්න සල්ලි නැහැ දැන් ගෙවන්න සල්ලි තියෙනවා නැව්වෙන්නේ නැහැ එනවා ගණන් අපිත් කම්පණයකටපත් වෙනවා මොකද ගෑස් මිල අපි දන්නවා වැඩි ටිකක් පෙට්‍රල් මිල වැඩි නමුත් ඒකේ කොටසක් රජයේ දරාගෙන තමයි මේ වැඩේ කරන්නේ මොකද අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටින කට්ටිය ඒකටත් හරියන්න අපිට ඉන්නවා ගරු කතානායකතුමනි විපක්ෂය මිනිහෙක්ට හෙන ගහලා හරි කමන්නේ නැහැ රට විනාශ වෙලා හරි කමන්නේ නැහැ ඔටුන්න තමන්ගේ ඔඩෝ කෝට වැටෙනවා වෙන මුකුත් ඕනේ නැහැ ඇත්තටම මේක විපක්ෂයක් නෙවෙයි විපත්තියක්. ඒගොල්ල බලන් ඉන්නේ මිනිසුන්ගේ කරදර වෙලා, හිරිහැර වෙලා. ඈ පෝලිං එනකොට කට්ටිය හරි සන්තෝෂයි මේ මැද කම්බරගෙන. ආ අපි කිව්ව ඕන්න ආණ්ඩුව වැටෙනවා. මෙන්න වැටෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි ඉල්ලා හිටින්නේ මේ විපක්ෂයෙන් අඩුම ගානේ මානව දයාව පොඩ්ඩක් ප්‍රගුණ කරන්න, මිනිසුන්ගේ කරදර වෙනක උදව් කරන්න. ඒ උදව් කරන්න බැරි නම් බලය ගන්න හිතාගෙන ඉන්න එපා. ඒ විදිහට ප්‍රතිපත්තියක් ඉස්සලා තියාගන්න. ඒ අය වලින් හරි කමන්නේ. එච්චරයි කරු කතා නැකතෝන.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 යුද හමුදා පනත යටතේ නියෝග සභාව එකඟද? කරු සභානායකතුමා.
ආයි. කවුද මේ?
නෑ. කවුද?
සභාව එකඟද?
එකඟයි.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 2 නාවික හමුදා පනත යටතේ නියෝග සභාව එකඟද?
ආයි.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 3 ගුවන් හමුදා පනත යටතේ නියෝග සභාව එකඟද?
ආයි.
අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 4 මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය සභාව එකඟද?
ආයි.
ගරු සානික මන්ත්‍රීතුමා,
we'd like to call for a division on the extension of the emergency regulation.
බෙදීම් සීනුව නාද කරන්න. දැන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අද දින න්‍යාය පත්‍රයේ විෂයංක 4 මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය සම්මත කිරීමට පක්ෂ මන්ත්‍රීයන් කොළපැහැති බොත්තමත් විරුද්ධ මන්ත්‍රීවරයන් රතුපැහැති බොත්තමත් ඡන්දය දීමෙන් වැළකී සිටින මන්ත්‍රීවරයන් කහපැහැති බොත්තමත් භාවිතා කර ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ගරු මන්ත්‍රීවරුනි, දැන් ඡන්දය දීම ආරම්භ කරන්න. ඔබගේ ඡන්දය ඩිජිටල් පුවරුවේ නිවැරදිව සටහන් වී ඇද්දයි බලන්න. ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ මන්ත්‍රීන් කවුරුවෝ සිටිනවාද? එසේනම් මාගේ දකුණු අත පැත්තේ කවුරුන් හෝ මන්ත්‍රීන් සිටිනවාද? ගරු අමාත්‍යතුමා,
නම දැක්කේ නම් පක්ෂයි.
අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහත්මයා, ගරු එරංග මන්ත්‍රීතුමා, එරංග තව වෙන කවුරුවරු ගරු මන්ත්‍රීතුමාලා ඉන්නවද දකුණු අත පැත්තේ? ගරු මන්ත්‍රීතුමා 109 ඔබතුමා පක්ෂද විපක්ෂද? ගරු මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා පක්ෂද විපක්ෂද? බලන්න දකුණ අත පැත්තේ හරිද? දැන් ගරු මන්ත්‍රීතුමාලා සිරි දෙනාම මාගේ වහත පැත්තේ ගරු මන්ත්‍රීතුමල්ලා, ගරු අජිත් පීපෙර මන්ත්‍රීතුමා
කුරුද්දයි
අංකේ ගරු මන්ත්‍රීතුමා අංකේ
කේවිද?
ගරු 41 48 ගරු මන්ත්‍රීතුමා අංක 48 වෙනත් කවුරු හරි ගරු මන්ත්‍රීතුමාලා ඉන්නවද වම් පැත්තේ චන්ද ප්‍රකාශ කිරීමට නොහැකු ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දැන් අවසන්. ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයංක 4 මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය සම්මත කිරීමට පක්ෂව ඡන්ද 137ක්ද විරුද්ධව ඡන්ද 27ක්ද ලැබී ඇත. ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව බිඳුවකි. ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයංක 4 මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය වැඩි ඡන්ද 110කින් සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. අද දින න්‍යායපත්‍රයේ විෂයංක 5 අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය සභාව එකඟද?
එකඟයි.
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයංක 1 2 3 සහ 5 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි.